ඔබ SBS සිංහල ගුවන්විදිලිය සමකෙන්
SBS ගුවන්විදිලිය ප්‍රවෘත්ති කාලීන සිදුවීම් සහ තොරතුරු ඔබගේම භාෂාවෙන් ඔබ වෙත සමීප කරවයි. සම්බන්ධ වන්න SBS සිංහල ගුවන්විදිලිය සමග sbs.com.au/sinhalese.
සුපුරුදු ලෙසින් අපි එහෙමනම් දැන් ආරම්භ කරනවා. මේ ගෙවිලා ගිය සතියේ ශ්‍රී ලංකාවේ උණුසුම් තත්ත්වීති කතා බහ කරන අපේ සතියේ පුවත් විග්‍රහය වෙත ශ්‍රී ලංකාවේ සිට සුපුරුදු ලෙසින් සූදානම්ින් සිටිනවා මාධ්‍යවේදී මනෝජ් උදටියාවල තොරතුරු විග්‍රහය සඳහා. සබෝදාසනක් මනෝජ්, හයි බෝවන්.
සබෝදාසනක්, හයි බෝවන් දිලුක්ෂි.
අපි දන්නවද ශ්‍රී ලංකාවට නම් පොදු නිවාඩුවක්, රජයේ නිවාඩුවක්, රාමසාන් උපවාස කාලය අවසන් වෙලා ඊයේ දවසට රාමසාන් උත්සවයේ දීලා තිබුණා, සැමරීමේ දීලා තිබුණා. ඒ වෙනුවෙන් අද රජයේ නිවාඩු දවසක්, ශ්‍රී ලංකාවට නිවාඩුයි. නමුත් මේ ගෙවිලා ගිය සතිය පුරාම ශ්‍රී ලංකාවේ උණුසුම් සිදුවීම් කිහිපයකුත් අපිට වාර්තා කරන්නට පුළුවන්. ඒ අතරින් මම මුලින්ම කතා බහ කරන්න කැමති මනෝජ් මැතිවරණ පෙත්සම් පිළිබඳව. මොකද ජූනි මාසයේ 20 වෙනිදාට තීරණය වෙලා තිබුණ මැතිවරණය පැවැත්වීමේ දිනේ පිළිබඳව තවමත් තියෙන ආන්දෝලනාත්මක තත්ත්වයක්. අපි පසුගිය සති දෙක තුළදී මේ පෙත්සම් පිළිබඳව සාකච්ඡා කරනු ලැබුවා. නීතිඥ චරිත ගුණරත්න, එතකොට විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය ඇතුළු තවත් පාර්ශ්ව 6ක් පමණ මේ සඳහා මේ මැතිවරණ දිනයට එරෙහිව පෙත්සම් ගොනු කර තිබුණා. ඒවා කැඳවනු ලැබුවා පසුගිය සතියේදී. ඒ සම්බන්ධව වන තොරතුරුත්, මැතිවරණය සඳහා මේ වෙනකොට තියෙන දේශපාලනික මතවාද පිළිබඳවත් අපි මුලින්ම සමාලෝචනයකෙදි මොමනොච්.
එළවෙන පාර්ලිමේන්තු මැතිවරණය ජුනි 20 වෙනිදා පවත්වන්නට දින නියම කිරීමට එරෙහිව පාර්ශ්ව කීපයක් ගොනු කරපු පෙත්සම් පිළිබඳව වැඩිදුර සලකා බැලීම පහුගිය සඳ දිනේ 18 වෙනිදා ආරම්භ වුණා. තවදුරටත් ඒ හෙට දිනේ දක්වා කල් තියලා තියෙනවා. පෙත්සම් විභාගයට දැක්වෙන මිනිසුරු ජයසූරි මහතා, ප්‍රමුඛ පංචපුත්කල ශ්‍රේෂ්ඨාධිකරණ මිනිසුරු මඩුල්ලක් හමුවේ. පසුගිය සඳුදා නීතිඥ චරිත ගුණරත්න ගොනු කළ පෙත්සම් විභාගයට ගත් අවස්ථාවේ ඊට අදාළව කරුණු ඉදිරිපත් කිරීම ජනාධිපති නීතිඥ සුමන් කිරන් මැතිතුමා විසින් සිද්ධ කළා. එහිදී ඔවුන්ගේ කරුණු ඉදිරිපත් කිරීමට අදාළ කාරණා මේ වන විට ඉල්ලාස් කරගෙන තිබෙනවා. හේතුව ජුනි 20 වෙනිදා පාර්ලිමේන්තු මැතිවරණයට රැස්වෙන නොහැකි බවට තොරතුරු ශ්‍රේෂ්ඨාධිකරණයේ වාර්තා වීමත් සමග ඒ පෙත්සම ඉල්ලාස් කරගන්න තීරණය කළා. ඊට පස්සේ පසුගිය අඟහරුවාදා දිනේ පෙත්සම් කාර්ය පාර්ශ්ව වෙනුවෙන් නීතිඥ විරාන් කොරයා, සුරේන්ද්ර ප්‍රනාන්දු, ජනාධිපති නීතිඥ ඉක්‍රම් මොහමඩ් තමන්ගේ වාචික දේශන ඉදිරිපත් කරා. විරාන් කොරයා විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය වෙනුවෙන් පෙනී සිටියේ. නීතිඥ සුරේන් ප්‍රනාන්දු පෙත්සම් කාර්ය පාර්ශ්වයක් වන සමගි ජන බලවේගී මාලිකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම් බණ්ඩාරු වෙනුවෙන් පෙනී සිටියා. ජනාධිපති නීතිඥ ඉක්‍රම් මොහමඩ් ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය වෙනුවෙන් පෙනී සිටියේ. ඊට පස්සේ බදාදා දිනේ 3 වෙනි දිනයටත් පෙත්සම් විභාගය ආරම්භ වුණා. පාර්ශ්ව 15ක් අතරමැදි පෙත්සම් කරුවන් විදිහට මැදිහත් වෙනවා කියලා ශ්‍රේෂ්ඨාධිකරණය අනාවරණ කළා. පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හඳුරු, ආචාර්ය ගුණදාස සමරසේකර, නීතිඥ ප්‍රේමනාත් සිද්දොලවත්ත මැදිහත්කාර පෙත්සම් කරුවන් විදිහට පෙනී සිටියා. ප්‍රජාතන්ත්‍රවාදී එක්සත් ජාතික පෙරමුණේ මහලේකම් ආර්යවංශ දිශානායක ගොනු කරලා තිබුණු මූලික අයිතිවාසිකම් පෙත්සම් වෙනුවෙන් නීතිඥ මොදි තේකනායක ශ්‍රේෂ්ඨාධිකරණයට දැන්වූ ආණුකම් ව්‍යවස්ථාව රටේ මූලික නීතියයි. එහිින්දා ව්‍යවස්ථා දායක විධායක අධිකරණය යන ආයතන තුන ආණුකම් ව්‍යවස්ථාවට ගරු කරලා ආරක්ෂා කිරීම වගකීමක් වෙනවා කියලා උසහාන් කළා. කොරෝනා වෛරසයේ තියෙන අවස්ථාවක මැතිවරණයේ එක අවස්ථාවකදී කල් තබන්න මැතිවරණ කොමිෂන් සභාව තීරණය කළා. දැනට උද්ගත වෙලා තියෙන ව්‍යවස්ථා අර්බුදයත් එක්ක ජනාධිපතිවරයාට ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසන්න හැකියාව තිබුණා කියන කාරණය ශ්‍රේෂ්ඨාධිකරණයේ හමුවේ කරුණු දක්වමින් සඳහන් කළා. ඊට පස්සේ දැනට තියෙන තත්ත්වය අනුව ජුනි 20 වෙනිදා පාර්ලිමේන්තු මැතිවරණය පවත්වන්න බැරි වෙන බවට මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය තමන්ගේ නීතිඥවරයා හරහා ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නා. ජනාධිපති නීතිඥ සාලිය පීරිස් එහිදී කියා සිටියේ කොරෝනා වෛරසයට අදාළව කටයුතු කරන සෞඛ්‍ය අංශය ඇතුළු බලධාරීන්ගෙන් සුපදායි නිර්දේශයක් ලැබුණොත් මැතිවරණය ජුනි 20 වෙනිදා පහු වෙලා සති 9ක් සති 11ක් අතර කාලයකදී පවත්වන්න පුළුවන්. කොමුණක් මැතිවරණ කොමිෂන් සභාව ජනතාවගේ ස්වාධිපත්‍ය බලය හා ඡන්දයිති වෙනුවෙන් කැපවනවා. ඒ හින්දා කොරෝනා වසංගත තත්ත්වයක් යටතේ ඇති සෞඛ්‍ය අවධානම හමුවේ මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් උපදේශන මාලාවක් සෞඛ්‍ය අංශයක් සමග එකතු වෙලා මේ වනුවට සකස් කරමින් ඉන්නවා කියලා මැතිවරණ කොමිෂමේ සභාපතිවරයා වෙනුවෙන් පිණිහිටපු නීතිඥවරයා අධිකරණයට දැනුම් දුන්නා. මාර්තු 17 ඉඳලා 20 වෙනිදා වෙනකන් විශේෂ නිවාඩු දින වල නාම යෝජනා කැඳවීමට අදාළව ඒ අවස්ථාවේ කිසිම පැමිණිල්ලක් ඉදිරිපත් වෙලා තිබුණේ නැහැ කියලා ජනාධිපති නීතිඥ සාලිය පීරිස් සඳහන් කළා. මැතිවරණ කොමිෂන් සභාවේ සමාජික වෙච්චි මහාචාර්ය රත්නජීවන් හූල් වෙනම නීතිඥවරයෙක් මගින් අධිකරණයට කරුණු ඉදිරිපත් කළා. ඔහු සඳහන් කරලා තිබුණේ නාම යෝජනා විශේෂ නිවාඩු දිනවල කැඳවීම යම් ආකාරයකින් ප්‍රශ්නාර්ථයි කියලා ඒ පිළිබඳව ඔහු විමේචනය කරා කියලා වාර්තා වුණා. මේ රත්නජීවන් හූල් මහාචාර්යවරයා මදට මැතිවරණ කොමිෂනේ මැතිවරණ කොමිෂනේ සමාජිකය වෙනුවෙන් පෙනී හිටපු නීතිඥවරයා මැතිවරණේ කල් තබන්න කියලා තමා ගොනු කරපු පෙත්සමෙන් කළ ඉල්ලීම මේ වන විට ලැබිලා තියෙන නිසා, ඒ කියන්නේ මේ දිනේ වන විට ලැබිලා තියෙන නිසා තමන්ගේ පෙත්සම ඉදිරියට පවත්වාගෙන යන්න අපේක්ෂා කරන්නේ නැහැ කියලා එම්.ඒ. සුමන්තිරන් ජනාධිපති නීතිඥවරයාත් මේ දවස් තමයි පාර්ලිමේන්තුවට සඳහන් කළේ. බදාදා දවස වන විට වගඋත්තරකාර පාර්ශවයක් විදිහට නම් කරලා තිබුණු ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මහලේකම් සාගර කාර්යවසම් වෙනුවෙන් ජනාධිපති නීතිඥ විජේදාස රාජපක්ෂ තමන්ගේ වාචික දේශන අවසන් කරා. ඔහු එහිදී සඳහන් කරලා සිටියේ මේ අවස්ථාවේ පාර්ලිමේන්තුව කැඳවන්න ජනාධිපතිවරයාට කිසිදු බලයක් නැහැ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව පාර්ලිමේන්තුව ආයමත් කැඳවන ප්‍රතිපාදන තියෙන්නේ හදිසි අවස්ථා තත්ත්වයක් යටතේ. මේ මොහොත වන විටත් රටේ පවතින සෞඛ්‍ය ප්‍රශ්නයක්, දැනට පවතින නීති ප්‍රතිපාදනයක් වන නිරෝධායන පනත වගේ අනපනත් යටතේ මේ සෞඛ්‍ය ප්‍රශ්නයට සාර්ථකව මුහුණ දෙන්න රජයට හැකියාව ලැබිලා තියෙනවා. ඒ හින්දා මේ සියලු මූලික අයිතිවාසිකම් පෙත්සම් වල අරමුණ මැතිවරණයේ කල් තැබීම, ඒ හින්දා මේ පෙත්සම් විභාගයට ගන්න අවසර ලබා දෙන්න එපා කියලා ජනාධිපති නීතිඥ විජේදාස රාජපක්ෂ ශ්‍රේෂ්ඨ අධිකරණයෙන් ඉල්ලා සිටියා. ඒත් එක්කම ජනාධිපති ලේකම් පීබී අබේසුන්දර වෙනුවෙන් පෙනී හිටියා ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා. ඔහු මේ පෙත්සම් වලට එරෙහිව මූලික විරෝධතා ඉදිරිපත් කළා. මේ පෙත්සම් වලට දේශපාලන පක්ෂ සම්බන්ධ වුණත් කිසිම දේශපාලන පක්ෂයක් පෙත්සම් වල පාර්ශවයන් විදිහට නම් කරලා නැහැ. මේ පෙත්සම් ගොනු කරලා තියෙන මූලික අයිතිවාසිකම් පෙත්සම් ගොනු කළ යුතු කාල සීමාව පහු කරලා කියන කාරණේත් ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා ශ්‍රේෂ්ඨ අධිකරණයේදී වැඩිදුරටත් සඳහන් කළා. ඒ බදාදා දිනේ තත්වය බ්‍රහස්පතින්දා දිනේ හතරවන දිනයටත් මේ පෙත්සම් සලකා බැලුණා. මේ පංච පුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ එහිදී ජනාධිපති ලේකම් පීබී ජයසුන්දර වෙනුවෙන් පෙනී හිටපු ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා කරුණු දැක්වීම සිද්ධ කළා. ඔහු කිව්වේ ශ්‍රේෂ්ඨාධිකරණයේ සත්පුද්ගල විනිසුරු මඩුල්ලක් පාර්ලිමේන්තුව වසර හතරහමාරක් ගත වීමෙන් පස්සේ විසුරුවා හරින්න පුළුවන් බවට ප්‍රකාශ කරලා තියෙනවා. එහෙම විසුරුවා හැරීමෙන් පාර්ලිමේන්තුවේ කාල සීමාව අවසන් වන බවත් ඒකේ සඳහන් කරලා තියෙනවා. ඒ වගේ අවස්ථාවක පාර්ලිමේන්තුව කැඳවන්න පාර්ලිමේන්තුවක් නැහැ කියන එක ඔහු මේ විනිසුරු මඩුල්ල හමුවේ සඳහන් කළා. ඉන් අනතුරුව පාර්ලිමේන්තුව විසුරුවා හැරීමෙන් පස්සේ මාස 3ක් ගත වෙනකන් පාර්ලිමේන්තුව කැඳවන්නේ නැතුව ඉදීමෙන් මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වෙනවා කියලා තීරණය කරන්න කියලා එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් අඛිල විරාජ් කාර්යවසම් ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කරලා තිබුණා. එමගින් ඔහු ඉල්ලලා තිබුණේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීමෙන් මාර්තු 2 වෙනිදා නිකුත් කරලා තියෙන ගැසට් නිවේදනය බල රහිත කරන්න කියලා. ඒත් එක්කම 8 වන පාර්ලිමේන්තුව විසුරුවා හැරීමෙන් පස්සේ 9 වන පාර්ලිමේන්තුව තෝරා ගැනීමට මැතිවරණය ජූනි මාසේ පැවැත්වෙන්න පවත්වන්න මැතිවරණ කොමිසම තීරණය කරලා තියෙනවා කියලා ඒ පෙත්සමෙන් සඳහන් කරලා තිබුණා. ඒ හින්දා මැතිවරණ දිනය පාර්ලිමේන්තුව විසුරුවා හැරපු දිනේ ඉඳලා මාස 3කට පස්සේ දිනයක් වන නිසා මැතිවරණ කොමිසමේ තීරණේ නීති විරෝධී කියලා අඛිල විරාජ් කාර්යවසම් ඉදමු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා තමන්ගේ පෙත්සමෙන් දන්වලා තිබුණා. බ්‍රහස්පතින්දා දිනේ පෙත්සම් කැඳවපු අවස්ථාවේ ජනාධිපති ලේකම් පීබී ජයසුන්දර වෙනුවෙන් ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා කරුණු දක්වලා සඳහන් කළේ වර්තමානයේ වන විට වෛරස් මර්ධනය රජය යම් සාර්ථක ලෙසකට සිද්ධ කරලා තියෙනවා. ඒ හින්දා පෙත්සම් කාර පාර්ශවයන් සඳහන් කරන විදිහට පාර්ලිමේන්තුව යළි කැඳවන්න අවශ්‍යතාවක් නැහැ. මේ වන විට ප්‍රජාව අතරින් කොරෝනා ආසාදිතයකු ඉස්මතු වෙන්නේ නැති නිසා එහි සාර්ථකත්වය පෙන්නුම් කරනවා කියලා ඔහු ශ්‍රේෂ්ඨාධිකරණයට බැඳුවා වගේම පාර්ලිමේන්තුව කැඳවීමේ කිසිම අවශ්‍යතාවක් නැහැ කියන කාරණේ ඔහු මතු කරා. දැනට පවතින තත්ත්වය අනුව පාර්ලිමේන්තු මැතිවරණ ක්‍රියාවලිය ඉදිරියට ගෙන යන්න පුළුවන් කියන කාරණය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අනිල් ජයසිංහ ජනාධිපති ලේකම් පීබී ජයසුන්දරට ලිපියකින් දැනුම් දීලා තියෙනවා කියන කාරණය ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා ශ්‍රේෂ්ඨාධිකරණයේ සිකුරාදා දිනේ කරුණු දක්වමින් සඳහන් කළා. ඔහු කිව්වේ කොරෝනා වෛරස් ආසාදිතයින් සුව වීමේ ප්‍රතික්ෂේපය ඉහළ අගයක් ගන්නවා. මරණ අනුපාතය 15 ගියක්. ශ්‍රී ලංකාව සාර්ථකව කොරෝනා වෛරසය මර්ධනය කරලා තියෙන විදිහ මේ හරහා පැහැදිලි වෙනවා කියලා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ප්‍රවල්වරයක් තමන්ගේ ලිපියෙන් සඳහන් කරලා තියෙනවා කියලා ඔහු ශ්‍රේෂ්ඨාධිකරණයේදී කිව්වා. ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශات එක්ක රජය කටයුතු කරමින් නිරෝධායන කටයුතු සාර්ථකව මේ සිද්ධ කරනවා. ඒ හින්දා සෞඛ්‍ය පුරුදු ඉදිරියට සිදු කිරීම අවශ්‍ය බවක් සෞඛ්‍ය අධ්‍යක්ෂණ රාල්වරයා දන්වලා තියෙනවා කියලා ඔහු ශ්‍රේෂ්ඨාධිකරණයට කිව්වා. මේ හරහා ඔහු මතු කරන්නේ හැදුවේ දැනට තියෙන තත්වය අනුව බැතිවරණේ පවත්වන්න කිසිම බාධාවක් නොවනවා කියන කාරණය. ඉන් අනතුරුව පාර්ලිමේන්තුව විසිරුවා හැරීම සහ පාර්ලිමේන්තු මැතිවරණයේ ජුනි 20 වෙනිදා පැවැත්වීම අභියෝගයකට ලක් කරලා ගොනු කරලා තියෙන මූලික අයිතිවාසිකම් පෙක්ෂම් මුල් අවස්ථාවේම විභාගයට ගන්නැතුව ප්‍රතික්ෂේප කරන්න කියලා නීතිපතිවරයා වෙනුවෙන් පෙනී හිටපු අතිරේක සොලිසිටර් ජෙනරාල් ඉන්දිකා දේමුනිද සිල්වා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් සිකුරාදා දිනේ ඉල්ලා හිටියා. අදාළ පෙක්ෂම් මේ සිකුරාදා දවසෙත් කැඳවපු අවස්ථාවේ දා 5 වෙනි දිනය තමන්ගේ වාටික දේශන ආරම්භ කරමින් ඇය කිව්වේ මේ පෙක්ෂම් ගොනු කරලා තියෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් කාල සීමාව ඉක්මවලා මාස 2කට පසුව ශ්‍රේෂ්ඨාධිකරණයේ මූලික අයිතිවාසිකම් පෙක්ෂම් ගොනු කරන්න e-filing කියන ක්‍රමවේදයක් අනුගමනය කරන්න පෙක්ෂම් කරුවන්ට අවස්ථාව තිබුණා. ඇදිරි නීති කාලය තුළ ඒ ක්‍රමවේදය අනුගමනය කරන්නයි නියමිත වෙලා තිබුණේ කියලා ඇය සඳහන් කළා. මැතිවරණ කටයුතු අත්හිටුවේ මේ නියෝගයක් පෙක්ෂම් කරුවන් ඉල්ලා තිබුණා. මැතිවරණයට තරග කරන දේශපාලන පක්ෂ පෙක්ෂමේ පාර්ශ්වයන් විදිහට නම් නොකිරීමෙන් ඔවුන් කරුණු වසන් කිරීමක් සිද්ධ කරලා තියෙනවා කියලා ඇය සඳහන් කරා. දැනට පවතින තත්ත්වයත් එක්ක පාර්ලිමේන්තු මැතිවරණ ක්‍රියාවලිය ඉදිරියට ගෙන යන්න පුළුවන් කියලා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂණ රාල්වරයා සඳහන් කරා කියන ලිපිය පිළිබඳව ජනාධිපති නීතිඥ රොබෙස් සිල්වා සඳහන් කරපු කරුණත් මතුවීමත් එක්ක මේ පෙක්ෂම් නිෂ්ප්‍රභා කිරීම සුදුසුයි, පාර්ලිමේන්තු මැතිවරණ ක්‍රමයේ ඉදිරියට පවත්වාගෙන යාම සුදුසුයි කියන කාරණය ජනාධිපති නීතිඥවරුන් ශ්‍රේෂ්ඨාධිකරණයට කිව්වා. ඒත් එක්කම ඔවුන් මතු කරා අඩු ආදායම් ලාභීන්ට බෙදලා දෙන රුපියල් 5000 මුදල බෙදා දෙන්නත් මැතිවරණ කොමිෂන් සභාව බාධා කරමින් ඉන්නවා කියන කාරණයක් ඔවුන් මේ මොහොතේම ශ්‍රේෂ්ඨාධිකරණයට දන්වා සිටියා. ඒ අනුව මේ පෙක්ෂම් වැඩිදුර විභාගය හෙට දිනේ දක්වා කල් තබන්න නියම කළා. හෙට උදේ 10ට මේ පංච පුද්ගල විනිසුරු බදුල්ල මේ පෙක්ෂම් විභාගය ආයෙමත් ආරම්භ කරයි.
හොඳයි, බොහොම ස්තුතියි දීර්ඝ විස්තරයට මනෝජ්. අපි දැන් මේ සම්බන්ධව පක්ෂ විපක්ෂව පළවුණු මත කිහිපයක් යොදාගමු. කෙහෙලි රඹුක්වැල්ල ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ වෙනුවෙන් නියෝජනය කරමින් අදහස් දැක්වීමක් සිද්ධ කළ කිව්වා මැතිවරණ කොමිසම වෙනුවෙන් මෙහිදී පෙනී හිටපු නීතිඥවරයා සාලිය පීරිස් මහතා සම්බන්ධව යම් අදහසක්.
මැතිවරණ කොමිෂම වෙනුවෙන් ඉදිරිපත් වෙන සාලිය පීරිස් මහත්මයා තමයි පහුගිය රජයේ විසින් අතුරුදහන් වූවන්ගේ සංගමේ සභාපතිත්වයට පත් කරන්නේ. ඒ වගේම රටේ සෑම කෙනෙක්ම දන්නවා ඔවුන්ගේ දේශපාලන සම්බන්ධකම්. මේ එක්සත් ජාතික පක්ෂයේ දෙමළ සන්ධානය මුස්ලිම් කොංග්‍රසය එකතු වෙලා ඉල්ලපු මැතිවරණය කල් දැමීමේ ව්‍යාපාරයේ තාමත්ම සූක්ෂම වැඩපිළිවෙලක් හැටියට බොහොම පැහැදිලිව පේනවා.
එක්සත් ජාතික පක්ෂයේ දැන් වෙනකොට සමගි බලවේගයට එකතු වෙලා සිටින මුජිබි රහුමාන් මන්ත්‍රීවරයාගේ අදහසයි මේ.
කොරෝනා වසංගතයේ මේ රටේ නෑ, අපි මාස්ක් පළ දාන්න ඕනේ නෑ, අපි ගවුස් දා ගන්න ඕනේ නෑ, මීටරේ දුර තියෙන එක ඉන්න අවශ්‍යතාවයක් නෑ, අපිට මැතිවරණයකට යන්න පුළුවන් කාලයක් දැන් එළඹිලා තියෙනවායි කියන එක සෞඛ්‍ය ඒ අධ්‍යක්ෂකතුමා පැහැදිලිව ජනතාව ඉදිරියට ඇවිල්ලා සාතේකයක් දෙනවා නම් ඒක අපිට ප්‍රමාණවත්. අර මැතිවරණ කොමසාරිස්තුමාට දාපු මේ බලපෑමම මේ සෞඛ්‍ය අධ්‍යක්ෂක ජෙනරාල්තුමාගෙන් බලහත්කාරයෙන් ප්‍රකාශයක් ගන්න හදනවද කියන
සමගි බලවේගයට දැන් එකතු වෙලා සිටින නලින් බණ්ඩාර මන්ත්‍රීවරයාත් යම් අදහසක් පළ කළා මේ සම්බන්ධව.
අපි දන්නේ නැහැ දැන් සෞඛ්‍ය අධ්‍යක්ෂක ජෙනරාල්වරයා මොනවද දෙන්න යන නිර්ණායක කියලා. ඒතකොට මූණ වහගෙන ගියොත් අයිඩෙන්ටිටි බලලා අපි අහනවා කොහොමද රාජ්‍ය නිලධාරීන් ඒ අයිඩෙන්ටිටි එකේ හැඳුනුම්පතේ ඉන්න පුද්ගලයා වඳුනගන්නේ කියලා. ඊළඟට මොකද්ද පාවිච්චි කරන පැන්සල, ඒකට මොකද්ද ක්‍රමවේදය, එතකොට ඇඟිල්ල පාට කරන්නේ කොහොමද, ග්ලව්ස් දාගෙනද යන්න ඕනේ, අධිකරණයට ගිහිල්ලා කියලා මැතිවරණයත් යන්න පුළුවන් කියවට වැඩක් නැහැ.
ඔව්, එතකොට මේ හැම දෙයක් පිළිබඳවම එක්තරා අදහසක් පළ කර හිටියා මැතිවරණ කොමිසමේ සභාපතිවරයා මහින්ද දේශප්‍රිය.
සෞඛ්‍ය වෛද්‍ය උපදෙස් අනුව ඡන්ද විසීම පවත්වන්නේ කොහොමද කියන එක ගැන අපි කමිටුවක් හදලා සාකච්ඡා කරමින් යනවා. මොනවද අපිට වෙනස් කරන්න ඕන නව ක්‍රම? උදාහරණයක් ලෙස ඇඟිලි තින්ත ගන්නවා. අපිට පුළුවන් ද තින්ත බෝතලයකින් කොටන් බට්ටයකින් අරගෙන නියපොත්තේ ගන්න. එහෙම නැත්නම් ඉන්දියාවේ කරනා වගේ ටූත්පික් එකකින් නියපොත්තේ ගන්න. නැත්නම් ස්ප්‍රේ කරන්න. ඒ වගේ අත්තල්ලීමකින් තොරව ක්‍රියා කරන්න පුළුවන්. ඡන්ද ගණන් කරනකොට එදාම ගණන් කරනවද? ඊට පස්සේ ගණන් කරනවද? තව දවසක් තියනවද? මේ සාකච්ඡා කරන යෝජනා සේරම එකතු කරලා කමිෂන් සභාවට ඒගොල්ලන් 30 වෙනිදා හෝ 1 වෙනිදා ඒවා බාර දෙනවා කියලා අපට දැනගන්න ලැබිලා තිනවා. ඊට පස්සේ කමිෂන් සභාව සාකච්ඡා කරලා තීන්දුවක් ගන්නවා. හැබැයි අධිකරණයේ තීන්දුව ලැබෙන තෙක් අපට මේ පිළිබඳව ගන්න තීන්දුව తీරන ගැන කිසි දෙයක් කියන්න බෑ.
දැන් මනෝජ් මේ ඔය මැතිවරණය එතකොට මැතිවරණ කොමිෂන් සභාව මේ පිළිබඳව වන තොරතුරු කියද්දි මට මතක් වුණේ දැන් පසුගිය සතියේදී තවත් පුංචි ආන්දෝලනාත්මක සිදුවීමක් සිද්ධ වෙලා තිබුණා නේද මැතිවරණ කොමිෂන් සභා කාර්යාලයේදී. අපිට දැනගන්නට ලැබෙනවා මේ මැතිවරණ කොමිසමේ සමාජිකයෙක් වන රත්නජීවන් හූල්ගේ දියණිය මේ විදිහට මැතිවරණ කොමිෂන් සභා කාර්යාලයට පැමිණීම සම්බන්ධව යම් ආන්දෝලනාත්මක සිදුවීමක් සිද්ධ වෙලා තිබුණා කාර්යාලය ඇතුළත. මොකද අය විදේශගතව සිට ශ්‍රී ලංකාවට පැමිණලා තිබුණා. අය මේ නිරෝධායන කාර්යාවලියකට යටත් වීමෙන් අනතුරුව තමයි මෙතෙන්ට ඇවිල්ලා තිබුණේ කියලා. මොකක්ද මේ අවුල මෙතන වෙලා සිද්ධ වෙලා තිබුණා?
ඔව්, දැන් පැතුවන්න කොමිසමේ සමාජිකයෙක් කොහො මහාචාර්ය රත්නජීවන් හූල් ඔහුට එල්ල වෙලා තිබුණා නිරෝධායන නීති කඩ කරලා තමන්ගේ දියණියත් එක්ක රාජගිරි මැතිවරණ මහලේකම් කාර්යාලයට පැමිණියා කියලා. මේ සිද්ධියට යම් ආකාරයකින් මැතිවරණ කාර්යාලයේ සේවකයන් පවා ඇතැම් අවස්ථාවල විරෝධය පාලා තියෙනවා කියලා සඳහන් කළා. ඒ විතරක් නෙමෙයි, ඔවුන් ගියාට පස්සේ මැතිවරණ මහලේකම් කාර්යාල පරිසරයේ විෂ බීජ හරණය කරන්නත් පියවර ගත්තා කියලා වාර්තා වෙනවා. මැතිවරණ මහලේකම් කාර්යාලයේ සමාජිකයන් තිදෙනේ නිරෝධායන ක්‍රියාවලියකටත් යොමු කරා කියලා මේ සිද්ධියෙන් පස්සේ වාර්තා වෙනවා. මාචාර්ය ඌල්ගේ දියණිය මේ මාසේ 4 වෙනිදා එංගලන්තේ ඉඳලා ලංකාවට ඇවිල්ලා ඇයව නිරෝධායන කටයුතු වලදී යොමු කරලා තියෙනවා. මේ පැමිණීමෙන් පස්සේ මේ දියණිය ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පිළිබඳවත් තමන්ගේ අසතුටක් සමාජ මාධ්‍ය ඔස්සේ පළ කරලා තියෙන ප්‍රවෘත්තියකුත් පහුගිය දිනවල වාර්තා වුණා. ඉතින් මේ සියලු කාරණා මතක් යම් ආකාරයකින් මේ විරෝධය බලපෑව කියලා වාර්තා වෙනවා. කොහොම වුණත් තමන්ගේ රාජකාරී අවශ්‍යතාවයක් වෙනුවෙන් තමන් මැතිවරණ මහලේකම් කාර්යාලයට පැමිණි බව තමයි ඔහු සඳහන් කරලා තිබුණේ. ඒත් එක්කම මැතිවරණ මහලේකම් කාර්යාලයට අදාළ වාහනයකුත් මේ සඳහා පාවිච්චි කරලා තිබුණා. මෙවැනි චෝදනා කිහිපයක්ම ඔහුට එල්ල වෙලා තිබුණා. ඔබ දන්නවා මහාචාර්ය රත්නජීවන් හූල් මැතිවරණ කොමිසමේ සමාජිකයෙක් විදිහට ඔහුගේ ක්‍රියාකලාපයන් පවා ආන්දෝලනයට ලක් වෙලා තිබුණු වෙලාවක්. ඒ කාරණාත් එක්ක තමයි මේ සිද්ධියටත් යම් ආකාරයකින් පණක් ලැබුණේ කියලා අපි හිතනවා.
දැන් එතකොට මේ ලංකාවේ දැන් පසුගිය කාලවකවානුවේදී විටින් විට පනවමින් නැවත යම් කාල සීමාවකට ඉවත් කරමින් ඇඳිරි නීතිය ක්‍රියාත්මක කරනු ලැබුවා. තාමත් එහි ස්වරූපයේ ඒ ආකාරයෙන්ම තමයි. අපි කැමති දැනගන්න ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන ආකාරය යම් වෙනසක් සිද්ධ වෙලා තියෙනවද? එතකොට කොරෝනා තත්ත්වය සම්බන්ධව මොනවද ලංකාවෙන් මේ වෙනකොට වාර්තා වන අලුත්ම තත්ත්වය?
මේ මොහොතෙත් ලංකාවට ඇඳිරි නීතිය ක්‍රියාත්මකයි. ඊයේ දිනේ සහ අද සඳුදා දිනේත් ඇඳිරි නීතියේ පනවල තියෙන මුළු දිවයින්ටම බලපාන ආකාරයට රාමසාන උත්සව සමයේදීලා තිබෙන්නේ. විශේෂයෙන්ම සමාජයේ පුද්ගල දුරස්භාවය පිළිබඳව වැඩි අවධානයක් යොමු කරලා තිබෙනවා. ඒකට ප්‍රධාන හේතුව අලුත් කොරෝනා පොකුරක් බිහිවීම වැළැක්වීම. ඉතින් ඒ හින්දා ඇඳිරි නීතිය ක්‍රියාත්මකයි. නමුත් හෙට දිනේ උදෑසන 5ට ඇඳිරි නීතිය ඉවත් කරන්න නියමිතයි. දැන් මේ වෙනතෙක් ඇඳිරි නීතිය කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්ක වලට පැන වුණා. නමුත් හෙට උදෑසන සිට ඉවත් කරන ඇඳිරි නීතිය මුළු දිවයිනටම ඉවත් කරනවා. ඒ අනුව රාත්‍රී 10 ඉඳලා උදෑසන 4 දක්වා කාලයේ පමණයි මුළු දිවයිනටම ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන්නේ. අනුව මෙතෙක් කල ඇඳිරි නීතිය ක්‍රියාත්මක වුණු කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්ක වලත් ඇඳිරි නීතිය ඉවත් කරනවා. ඒ අනුව එදිනෙදා ජීවිතය පවත්වාගෙන යන ආයතන සහ කර්මාන්ත ශාලාවල වැඩ කටයුතු ආරම්භ කරන්න මේ හරහා අවස්ථාව උදා කර දීලා තිබෙනවා. දැන් සති දෙකකටත් වැඩි කාලයකින් සමාජයෙන් කොරෝනා ආසාදිතයක් වාර්තා නොවන බව මේ සඳහා වන සෞඛ්‍ය අංශත් සඳහන් කරනවා. කොමුණත් ඊයේ දිනේ දිනෘක්ෂේ කොරෝනා ආසාදිතයින් 51 දෙනෙක් වාර්තා වුණා. මේ යම් මට්ටමක ඉහළ ඉලක්කමක් වුණත් මේ කුවේට් වල ඉඳලා ලංකාවට ඇවිල්ලා නිරෝධායන මධ්‍යස්ථානවල රැඳී ඉන්න 47 දෙනෙක් ඒ අතරින් වාර්තා වුණේ. ඒ අනුව නිරෝධායන මධ්‍යස්ථාන සහ නාවික සෙබළුන් නැතුළු කණ්ඩායම් අතරින් තමයි දැනට කොරෝනා ආසාදිතයින් වාර්තා වන්නේ. ඉතින් ඔවුන් බොහෝ විට නිරෝධායන මධ්‍යස්ථානවලින් මේ වාර්තා වන්නේ. ඒ හින්දා මේ තත්ත්වය යම් පාලනයකට නතු වී තිබෙන බවක් තමයි සඳහන් කරන්නේ. ඒ අනුව දැන් ඊයේ දිනේ වාර්තා වුණු කොරෝනා රෝගීන් 51 දෙනාත් එක්ක සමස්ත කොරෝනා ආසාදිතීන් ශ්‍රී ලංකාවේ 1140 දක්වා ඉහළ ගියා. ඒකෙන් භාගයට වඩා වැඩි ප්‍රමාණයක් දැන් සුවය ලැබලා ගෙවල් වලට ගිහිල්ලා තිරිස විදියට කිව්වොත් 674 දෙනෙක්, තවමත් 457 දෙනෙක් තමයි රෝහල්ගතව ප්‍රතිකාර ලබන්නේ. නාවික හමුදාව පිළිබඳවත් බොහෝ දෙනෙක් අවධානය ලක් කරා. බොහෝ වැඩි වශයෙන් නාවික සිබුලුන් කොරෝනා ආසාදිතීන් බවට පත්වීම නිසා නාවික සිබුලුන් 626 දෙනෙක්ට මේ වෛරස් ආසාදනය සිද්ධ වෙලා තිබෙනවා. ඔවුන් අතරින් 293 දෙනෙක්ම මේ වන විට සුවය ලබලා ගිහිල්ලා තිබෙනවා. එයයි මේ වන විට කොරෝනා පිළිබඳව තත්ත්වය වඩා වැදගත් දේ. සමාජයෙන් කොරෝනා රෝගීන් වාර්තා නොවීම, නිරෝධායන මධ්‍යස්ථාන සහ ආශ්‍රිත කැන්දලින් පමණයි මේ වාර්තා වීම මෑත කාලයේ සිද්ධ වෙන්නේ.
දැන් අපි පසුගිය සති කිහිපය තුළම වාර්තා කළා මේ වෙනකොට පසුගිය වසරේ පාස්කු ඉරිදා සිදු වුණේ ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධව පත් කළ තියෙන විමර්ශන කමිටුව හරහා හෙළිවෙන තොරතුරු පිළිබඳව මේ සතිය වෙනකොටත් යම් ආන්දෝලනාත්මක කාරණා කිහිපයක් අපිට ආරංචි වෙනවා මේ විමර්ශන කමිටුවේ සාක්ෂි විමසීම් හරහා වාර්තා වෙනවා කියලා. අපි සවිස්තරාත්මකව ඒ පිළිබඳව තොරතුරු දැනගන්න කැමතියි මේ ළඟට ඔබෙන් මනෝජ්.
පාස්කු ප්‍රහාරය පිළිබඳව හොයන ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබා දීම මේ දිනවලත් සිද්ධ වෙනවා. විශේෂයෙන්ම ගෙවුණු සතියේ වැඩි අවධානයක් යොමුනේ ඔබ දන්නවා දේවස්ථාන වගේම ලංකාවේ තරුපන්ති හෝටල් වලට ප්‍රහාර එල්ල කළා. ඒ අතරින් කිංස්බරි සහ ශැන්ග්‍රීලා හෝටල් ප්‍රධානයි. එකම තාජ් සමුද්‍රා හෝටලයේ පිටිරවීමකට සූදානම් කරලා තිබුණත් ඒ ව්‍යර්ථ වුණු බවක් වාර්තා වුණා. මේ හෝටල් තුන සම්බන්ධයෙන් සාක්ෂි කැඳවීම තමයි සිද්ධ වෙලා තිබුණේ. මුලින්ම කිංස්බරි හෝටලයේ විමර්ශන භාරව සිටින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රධාන පොලිස් පරීක්ෂක ස්වර්ණ කීර්ති සිංහ තමයි සාක්ෂි ලබා දීම සිද්ධ කළේ ජනාධිපති කොමිසම හමුවේ. ඔහු කිව්වේ තමන් මේ පිළිබඳව දැනුවත් වුණේ මේ ප්‍රහාරය සිද්ධ වුණු දවසේ උදේ සමාජ මාධ්‍ය මගින්. කිංස්බරි හෝටලේ සම්බන්ධයෙන් කරන පරීක්ෂණ තවම ඉවර නැති බවත් ඔහු මේ කොමිසම හමුවේ සඳහන් කළා. කිංස්බරි හෝටලේ බෝම්බකරුට කාමරය වෙන් කරලා දුන්නේ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලේ බෝම්බකරු විසින් කියලා ඔහු අනාවරණය කළා. 20 දවසේ 8 මහලේ කාමරයකට පැමිණීමේ වීඩියෝත් ඔහු මේ විමර්ශන සඳහා ඉදිරිපත් කරලා තිබුණා. 21 ප්‍රහාර ඉල්ල කරන්න කලින් මොවුන් මේ හෝටල් වලට පැමිණීමේ වීඩියෝ දර්ශන සමාජ මාධ්‍ය හරහා සංසරණය වුණා. ඉතින් මේ වීඩියෝ දර්ශනත් ඔහු ඉදිරිපත් කරලා තිබුණා ජනාධිපති කොමිසමට. කොළොන්නාවේ සුපිරි වෙළඳ සැලකටත් මේ ප්‍රහාරකයා ගිහිල්ලා භාණ්ඩ මිලට අරගෙන තමන්ගේ බිරිඳට එකම දරුවට ඔහු දීලාපු වීඩියෝ දර්ශනත් ඔවුන් සතුව තියෙනවා කියලා කිව්වා. ඒ කියන්නේ මේ ප්‍රහාරය එල්ල කරන්න හෝටලයට ඇවිල්ලා පුපුරන ද්‍රව්‍ය හෝටලේ තියලා ආයෙමත් ගිහිල්ලා නිවසට අවශ්‍ය දේවලුත් ලබා දීලා තමයි ඔය ඇවිල්ලා තියෙන්නේ. ඔය කාලයක් සහරන්ගේ රියදුරෙක් විදිහටත් කටයුතු කරනවා කියලා සඳහන් කරලා තිබුණා. ඒත් එක්කම අප්‍රේල් 16 වෙනිදා කාතන්කුඩි ප්‍රදේශයේ බයිසිකල පුපුරවා හැරීමේ සිද්ධියටත් ඔහු සම්බන්ධයි කියලා ස්වර්ණ කීර්ති සිංහ ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි දෙමින් සඳහන් කරලා තිබුණා. ඊට පස්සේ ශැන්ග්‍රීලා හෝටලේ ආශ්‍රිත විමර්ශන සිදු කරන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රධාන පොලිස් පරීක්ෂක මහින්ද ජයසුන්දර මහත්මයා සාක්ෂි ලබා දුන්නා. විශේෂයෙන් ශැන්ග්‍රීලා හෝටලේ ප්‍රහාරය සිද්ධ කරන්න දවස් දෙකකට කලින් පෙරහුරුවක් සිද්ධ වෙලා තියෙනවා කියන කාරණය ඔහු අනාවරණය කරා. 17 වෙනිදා කාමර වෙන් කරගන්න මොහමඩ් අම්ෂාඩ් නමින් ඇවිල්ලා තමයි මේ වෙන් කර ගැනීම සිද්ධ කරලා තියෙන්නේ කියලා ඔහු සඳහන් කළා. මේ වගේ වෙනත් නමකින් කාමර වෙන් කරගෙන තියෙන්නේ සිනමන් බ්‍රෑන්ඩ් ප්‍රහාරය හෙල්ල කරපු මොහමඩ් ඉබ්‍රහීම් කියන කාරණයත් මේ සාක්ෂි දීමේදී අනාවරණය වෙලා තිබුණා. සහරන් සහ ඉබ්‍රහීම් කියන දෙන්නා 19 වෙනිදා ශැන්ග්‍රීලා හෝටලෙට ඇවිල්ලා ආපනශාලාවේ පෙරහුරුවක් කරලා තිනවා කියන කාරණය තමයි ඔහු මතු කරේ. ඔවුන් කොළඹ ප්‍රදේශයේ මහල් ගොඩනැගිල්ලකට ගිහිල්ලා යම් ආකාරයේ ක්‍රියාකාරකම් සිද්ධ කරා කියන අදහසින් ඒ මහල් ගොඩනැගිල්ලේ පස්වන මහලේ නිවසකුත් මේ සිද්ධියට අදාළව පරීක්ෂා කරලා තියෙනවා කියලා සඳහන් කරලා තිබුණා. පරීක්ෂණයට අදාළ සාක්ෂි බොහෝමයක් රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කරලා තියෙනවා. එතකම මේ මහල් ගොඩනැගිල්ලේ පස්වන මහලේ තිබුණු නිවසේ සහරාන්ගේ දියණියගේ ඇඟිලි සලකුණුත් සටහන් වෙලා තියෙන බව හඳුනාගත්තු බව මේ ප්‍රධාන පොලිස් පරීක්ෂක මහින්ද ජයසුන්දර සාක්ෂි ලබා දීමේදී කියවිලා තිබුණා. ඒත් එක්කම මේ ගොඩනැගිල්ලේ මුරකරු ඔහුගේ ප්‍රකාශයකදී සඳහන් කරලා තිබුණා සහරා නැතුළු පිරිස සුදු පාට වෑන්නේකින් ඇවිල්ලා එම නිවාස සංකීර්ණයට පැමිණ තිබුණු බව. ඒත් එක්කම කොච්චි කඩේ පස්සේ පුපුරවා හැරපු සුදු තැති වාහනය මේ සහරාන් ආපු වාහනය කියලත් සඳහන් කරලා තිබුණා. ඒත් එක්කම ටාජ් සමුද්‍රා හෝටලය සම්බන්ධයෙන් එහි කලාප ආරක්ෂක කළමනාකරු විදියට සුජීව ප්‍රනාන්දු කියන පුද්ගලයෙක් සාක්ෂි ලබා දුන්නා. ඔහු මේ සියලු අමුත්තන්ගේ තොරතුරු සාමාන්‍යයෙන් හෝටලයේදී ලබා ගන්නවා. 20 වෙනිදා රාත්‍රියේ මෙහි පැමිණ ඉඳපු අමුත්තන්ගේ නාම ලේඛනයක් අරගෙන ඒවා මේ වන විටත් රාජ්‍ය බුද්ධි අංශයටත් යොමු කරලා තියෙනවා කියලා ජනාධිපති කොමිසම හමුවේ සඳහන් කළා. ජමීල් මොහොමඩ් කියන කෙනෙක් ගැන තොරතුරු සටහන් වෙලා තියෙනවද කියන කාරණය කොමිසම විමසුවා. ඔහු කියලා තිබුණා ඔහුගේ නම විතරයි තිබුණේ, හැඳුනුම්පත් අංකයක් නැහැ, නමුත් හැඳුනුම්පත් පිටපතක් ලැබිලා තිබුණා කියලා. 20 වෙනිදා හවස 4:53 විතර මේ සැකකරු හෝටල් භූමියට ආවා. 265 වන කාමරේ හෝ රැඳී සිටියා. පැයකට විතර පස්සේ ඔහු හෝටලෙන් පිට වෙලා යන දර්ශන කැමරාවේ සටහන් වෙලා තිබුණා. නමුත් පිට වෙලා යද්දී රැගෙන ආපු ගමන් මල්ල නොතිබුණු බව, ඒත් එක්කම ආයමත් මොහු එදා පිට වෙලා ගිල්ල 27 වෙනිදා උදේ තමයි හෝටලයට ආවේ. ඒ එනකොට තවත් ගමන් මල්ලක් ඔහු අරන් ආවා. කොමනක් මේ ආපන ශාලාවට ඇතුළු වෙන වෙලාවේ විශාල ප්‍රමාණයේ ගමන් මල්ලක් ඔහු ආපන ශාලාවට එතන නැත්තම් මේ රෙස්ටෝරන්ට් එකට රැගෙන එන්න සූදානම් වෙද්දී ආරක්ෂක අංශයක රැගෙන යන්න දුන්නේ නැහැ කියන කරුණක් සඳහන් කරලා තිබුණා. පස්සේ ඔහු අවසානයේ මේ හෝටලෙන් නික්ම යද්දී ගමන් මළු 3ක් අරගෙන ත්‍රිරෝද රථයකින් පිට වෙලා ගියා කියන කාරණයක් මෙහිදී සඳහන් කරලා තිබුණා. ඒත් එක්කම මේ අතරේ අගරදුගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් අදහස් දැක්වීමක් කරලා තිබුණා. උන්වහන්සේ මේ පරීක්ෂණ කෙරීගෙන යන ආකාරය පිළිබඳව තමන් සතුටු වනවා. ඒත් ධනවත් බලයේ තියෙන පුද්ගලයෝ මේ සොයා ගැනීම දුර්වල කරන්න වැඩපිළිවෙලක් කරගෙන යනවා කියලා ආරංචි තියනවා කියලා අගරදුගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් සඳහන් කළා. මානව හිමිකම් ඇතුලේ හැංගිලා වැරදි කරපු පුද්ගලයින්ට ආරක්ෂාවක් රැකවරණයක් දීලා නිලධාරීන්ට තර්ජනය කරන, ඔවුන් පෙරහිව නඩුමගට බැහැලා කටයුතු කරන එක වැරදි, නීතිය හැමෝටම පොදුයි, යම් ආකාරයෙන් මේ නීතිය ක්‍රියාත්මක කිරීමකට අකුල් හෙළනවා නම් ඒක හෙළා දකිනවා කියලා කාදිනල් හිමිපාණන් සඳහන් කරලා තිබුණා පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් අදහස් දක්වමින්.
තවත් කාරණාවක් කෙරෙහි අපිට අවධානය යොමු කරන්න පුළුවන්. පසුගිය සතියේදී සිද්ධ වුණ බෞද්ධ උපදේශක සභාව ජනාධිපතිවරයා හමු වෙලා තිබුණා. එහිදී යම් යම් විශේෂිත කාරණා කිහිපයක් කෙරෙහි අවධානය යොමු වෙලා තිබුණා. මේ විශේෂිත කාරණා සම්බන්ධයෙන් සවිස්තරාත්මකව තොරතුරු අපි ඊළඟට කතා බහ කරමු. මනෝජ්,
සෑම මාසයකම 3 වෙනි සිකුරාදා රැස්වන බෞද්ධ උපදේශක සභාව පහුගිය 22 වෙනිදා ජනාධිපති කාර්යාලයේදී රැස්ුණා. එහිදී විශේෂයෙන්ම ජනාධිපතිතුමා අවධානය යොමු කරලා තිබුණා නැගෙනහිර පළාතේ පුරාවස්තු විධිමත් විදිහට සමීක්ෂණය කරලා ආරක්ෂක කරන්න ආරක්ෂක ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්ය සාධක බලකායක් පත් කරනවා කියලා. පුරාවස්තු විනාශය ගැන විවිධ පාර්ශ්ව ඉදිරිපත් කරපු කරුණු සැලකිල්ලට අරගෙන ඓතිහාසික ස්ථාන කේන්ද්‍ර කරගනිමින් ඒව ආරක්ෂා කර ගැනීමේ පුළුල් වැඩපිළිවෙලක් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ සහාය අරගෙන ක්‍රියාවට ගන්නවා කියලා ජනාධිපතිතුමා මෙහිදී සඳහන් කළා. විශේෂයෙන් නැගෙනහිර පළාතේ ආධුනික ස්ථාන ආශ්‍රිත ඉඩම්මත් පත් කර ගැනීම, ඒ සඳහා ප්‍රවේශ වෙන්න ඉඩ ලබා නොදීම සහ පුරාවස්තු විනාශ කිරීම මෙවැනි චෝදනා රාශියක් එල්ලවනවා. ඉතින් මීට පිළියමක් විදිහට තමයි මේ විශේෂ පියවර ගන්න ජනාධිපතිවරයාගේ අවධානය යොමු වෙලා තියෙන්නේ. ඒත් එක්කම බුදු දහමට ත්‍රිපිටකයට පටහැනිව කටයුතු කරන සමහර භික්ෂු ක්‍රියාකාරකම් නිසා ශාසන කතිකාවතක අවශ්‍යතාවක් පිළිබඳව මහා සංඝරත්නය දීර්ඝ වශයෙන් මෙහිදී ජනාධිපතිවරයාට කරුණු දක්වලා තිබුණා. ඒ ගැන ගන්න ඕන ක්‍රියාමාර්ග සහ යෝජනා ඉදිරිපත් කරවමින් තමන්ගේ දුර කාලයේදී අවශ්‍ය පිළියම් දෙන්න පුළුවන් කියලා ජනාධිපතිවරයා සඳහන් කළා. රට පුරා මෙවැනි තත්ත්ව විටින් විට වාර්තා වෙනවා. භික්ෂුන් වහන්සේලා ක්‍රියා කරන ආකාරය පිළිබඳව සමාජයේ මත තිබෙනවා. ඉතින් මේවා එක තැනකට ගන්නේ නැද්ද කියන චෝදනාව මහානායක ස්වාමින් වහන්සේලාටත් එළවෙනවා. එවැනි පසුබිමක තමයි මේ යෝජනාව ජනාධිපතිවරයාට බෞද්ධ උපදේශක සභාවේදී සිද්ධ කරලා තියෙන්නේ. ඒක විශේෂම කාරණය තමයි ඒ සම්බන්ධයෙන් යෝජනා ඉදිරිපත් කරවමින් ඒ සඳහා ගන්නෝන ක්‍රියාමාර්ග නිසි ආකාරයෙන් දුන්නොතින් තමන්ගේ දුර කාලයේදී ඊට මැදිහත් වෙන්න පුළුවන් කියන කාරණය ජනාධිපතිවරයා සඳහන් කරලා තියෙනවා. ඉතින් මත්ව දුර දුරලන්න පුළුල් වැඩපිළිවෙලක් ක්‍රියාවට නැංවීමේ අවශ්‍යතාවය මහා සංඝරත්නය පෙන්වා දුන්නා. ඒත් එක්කම දැනට මද්‍රව්‍ය වැටලීම් සිදු කරන ආකාරය පිළිබඳව එහිදී සාකච්ඡා කරලා තිබුණා. ඒත් එක්කම දැන් ඊළඟට පොසොන් උත්සවය එන්නේ. පොසොන් කාලයේදී කොයි ආකාරයෙන්ද පොසොන් උත්සවය සමරන්නේ කියන කාරණය ගැන සමාජ අවධානයක් තිබෙනවා. ආරෝග්‍ය පරමාලාභා කියන තේමාව යටතේ අනුරාධපුර මිහින්තලේ මැදමළුවේ මෙවර රාජ්‍ය පොසොන් උත්සවය පවත්වන්න නියමිතව තිබෙනවා. තවත් මෙහෙර විහාරස්ථාන කීපයක් ඊට දායක කරගෙන තිබෙනවා. සිතුල්පව්ව, මුල්කිරිගල, තිස්සමහරාම කියන විහාරස්ථාන, ඒත් එක්කම රටවටානේ විහාරස්ථානවල පොසොන් පින්කම් අඩු පිරිසකගේ දායකත්වයෙන් සිදු කරන්න කියලා සඳහන් කරලා තියෙනවා. වයස්ගත පිරිස්, රෝගී තත්ත්වයෙන් පෙළෙන අය සීල ව්‍යාපාර සඳහා සහභාගි කරගන්න එපා කියලා දන්වලා තිබෙනවා. සෞඛ්‍යංශ, ඉතින් ඒ අනුව සීමිත පිරිසක් සීල ව්‍යාපාර සඳහා සම්බන්ධ කරගනිමින් පොසොන් පින්කම් පවත්වන්න ඒ අනුව තීරණය වෙලා තියෙනවා.
හොඳයි, දැන් ඔය බෞද්ධ උපදේශක සභාවේදී ජනාධිපතිවරයා ගෝඨාභය රාජපක්ෂ මහතා සඳහන් කරපු අදහස් කිහිපයක් මේ
ජාතික ආරක්ෂාව පිළිබඳව මම නිතරම ක්‍රියා කරනවා. ඒ හින්දා තමයි ආරක්ෂක ලේකම්වරයාගේ ඉඳලා සියලුම ඒහා සම්බන්ධ තනතුරු මට විශ්වාස හැකියාවක් තියෙන දක්ෂ පුද්ගලයන් පත් කරලා තියෙන්නේ. ඒ අයට මම නිසි උපදෙස් දීලා තියෙනවා, සෑම විටම සාකච්ඡා කරනවා. බුද්ධ්‍යාංශ ඉතාමත්ම වැදගත් මේ කාර්යයේදී. ඒ අයට නිසි බලතල ලබා දීලා තියෙනවා. හොඳ පුද්ගලයන් මම පත් කරලා තියෙනවා. නිරතුරුවම කාර්ය හරියට සිද්ධ වෙනවාද කියන එක මම පරීක්ෂා කරනවා.
මේ ගෙවිලගිය සතියේ සඳුදා අඟහරුවාද 18-19 කියන මේ පසුගිය සතියේ දවස් දෙක ශ්‍රී ලංකාවාසීන්ට සුවිශේෂී දවසක් බවට පත් වුණා. අපි දන්නවා ශ්‍රී ලංකාවේ වසර 30කට ආසන්න කාලයක් පැවති යුද්ධයේ නිමාවට පත් කරලීම සනිටුහන් කරන දවස් දෙක විදිහට මේ මාසේ 18 හෝ 19 කියන දින දෙක සැලකනු ලැබුණා. ඉතින් ඒ වෙනුවෙන් මෙවර ශ්‍රී ලංකාවේ කුමක්ද මේ රණවිරු සමරුම් වෙනුවෙන් පැවැත්ුනේ? එතනදී සිදුවුණු විශේෂතා මොනවද කියලාත් අපි අවධානයට ලක් කරද්දී අපිට තොරතුරු වාර්තා වුණා. මනෝජ් බත්‍රමුල්ල රණවිරු ස්මාරක අභියසදී මේ අනුස්මරණ කටයුතු සිද්ධ වුණා. විශේෂයෙන්ම එතෙක් මෙතෙක් නොවු ආකාරයෙන් ආරක්ෂකංශ වල නියුතු සමාජිකයන්ට උසස් වීම් පවා ලබා දීම සිදු කරමින් මේ සමරුම සිද්ධ වුණා කියලා. අපි සවිස්තරාත්මක තොරතුරු දැනගන්නට කැමති ඒ සම්බන්ධයෙන් ඔබෙන්.
ඔව්, සෞඛ්‍ය ප්‍රදේශ පිළිපදමින් රණවිරු සමරුම සිද්ධ වුණා. වගේම නිලධාරීන් 14,610කට උසස් වීම් ලබා දීමත් මේදී සිද්ධ වුණා. 11 ජාතික රණවිරු අනුස්මරණ සැමරුම් දින උත්සවය බත්තරමුල්ලේ රණවිරු ස්මාරකයේ අභියස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පසුගිය අඟහරුවාද දිනේ 19 වෙනිදා කරගත් උනේ. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහත්මයා, හිටපු අග්‍රාමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා මේ අවස්ථාවට එකතු වෙලා හිටියා. වත්මන්ත්‍රී විද හමුදාපතිවරුන් වගේම මේ මානුෂීය මෙහෙයුම කාලයේදී නාවික හමුදාපතිවරයා විදිහට කටයුතු කරපු ඇඩ්මිරල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ, ගුවන් හමුදාපතිවරයා විදිහට කටයුතු කරපු මාර්ෂල් ඔෆ් ද ආෆෝස් රොෂාන් ගුණතිලක, මේ අයත් රණවිරු සැමරුම් දින උත්සවයට එකතු වුණා. ඒත් එක්කම හිටපු හමුදාපති ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මැතිතුමාටත් ආරාධනා කරලා තිබුණත් ඔහු මේ අවස්ථාවට සහභාගි වෙලා සිටියේ නැහැ. මහා සංඝරත්නය, අගරදුගුරු කාදිනල් ලිපිපාණන්, ආගමික පූජකවරුන් මේ සියලු පිරිස මේ අවස්ථාවට එක් වෙලා හිටියා. රණවිරුවන්ගේ ඥාතීන් ඇතුළු, මියගිය රණවිරුවන්ගේ ඥාතීන් ඇතුළු සීමිත පිරිසකට විතරයි මේ උත්සවයට ආරාධනා කරලා තිබුණේ මේ සෞඛ්‍ය උපදෙස් නිසා. ඒත් එක්කම වර්තමාන ජනාධිපතිතුමා, හිටපු ජනාධිපතිවරුන් දෙදෙනා මේ පිරිස එකතු වෙලා රණවිරු ස්මාරකයට පුෂ්පෝපහාර දැක්වීමෙන් පස්සේ මේ කටයුතු ආරම්භ වුණා. විශේෂයෙන් ජනාධිපතිතුමා මේ ඉතිහාසය සිහිපත් කරා. මේ සඳහා නායකත්වය දුන්නේ වකට සේනාධි නායකයා විදිහට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා බව ඔහු සිහිපත් කළා. බිනපු නිදහස තවදුරටත් පවත්වාගෙන යන එක සමාජයේම වගකීමක්, ඒකෙන්ට සමාජයේම සහයෝගය අවශ්‍ය බව ජනාධිපතිතුමා මතක් කරා. වගේම මේ අසීරු කාර්ය ජයග්‍රහණය කරේ කොහොමද, මේ සඳහා වන ගමන් මඟ ගොඩනැගුණ කොහොමද, සහ මේ ජයග්‍රහණය අත්පත් කරගත්තු ආකාරය පිළිබඳවත් ජනාධිපතිතුමා ඉතා පැහැදිලිව සඳහන් කළා. ඔහු ඒ වකට ආරක්ෂක ලේකම්වරයා විදිහට කැපිපෙනෙන භූමිකාවක් සිදු කරපු, සහ වර්තමානයේ රටට නායකත්වය ලබා දෙන අපේ රටේ විධායක ජනාධිපතිවරයා විදිහට. ඒත් එක්කම ලුතිරන් කර්නල් නිලයට 39 දෙනෙක්, මේජර් නිලයට 69 දෙනෙක්, ලුතිතන් නිලයට 60 දෙනෙක් මේ විදිහට 14,610කට යුද හමුදාවේ උසස් වීම් ලබා දුන්නා. ඉතින් මේක යුද හමුදා ඉතිහාසයේ එක දවසක් ඇතුලේ පිරිනමන වැඩිම උසස් වීම් ප්‍රමාණය විදිහට තමයි හැඳින්වුනේ. ඔබට මතකයි මීට අවුරුදු දෙකකට කලින් එංගලන්තයේ ලන්ඩන් නුවර ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය ඉස්සරහා එල්ටීටී හිතවාදීන් අර කරපු උද්ඝෝෂණයේදී යම් ආකාරයකින් හස්ත සංඥාවක් නිකුත් කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වුණු බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු ඔහුත් මේජර් ජෙනරල් නිලයට උසස් කරලා තිබුණා. ඒ ගැන බොහෝ දෙනෙක් කතා වුණා. ඔහු සමාජයේ යම් අවධානයක් යොමු කරගෙන හිටපු අවධානයක් යොමු වෙලා තිබුණු හමුදා නිලධාරියෙක් හරියට විදිහට. ඔහු ඇතුළු තවත් බ්‍රිගේඩියවරුන් හතර දෙනෙක් මේජර් ජෙනරල් නිලයටත් උසස් කරලා තිබුණා. ඉතින් ආරක්ෂක ලේකම්වරයාක් මේ සමරුමේදී අදහස් දක්වමින් සඳහන් කළේ තමන් දෙඩි කැටවීමෙන් දිනාගත්තු සාමය අස්ථාවර කරන්න කිසිම බලවේගයකට ඉඩ ලබා දෙන්නේ නැහැ කියලා. සාමකාමී අනාගතයක් භුක්ති විඳින්න ඔවුන් කළ කැපකිරීම වෙනුවෙන් රටවැසියන් රණවිරුවන්ට ණය ගැති කියන කාරණයක් ආරක්ෂක ලේකම්වරයා මේ රණවිරු සැමරුමේදී සඳහන් කරා. වගේම ශ්‍රී ලංකාවේ සංවර්ධනය වෙනුවෙන් වගකීම පුරවැසියන් විදිහට ඉටු කරන කාලය මේ ලැබිලා තියෙන කියන කාරණයක් අවසාන වශයෙන් ආරක්ෂක ලේකම්වරයා රණවිරු දින සැමරුමේදී සඳහන් කරන්න තියදුනා.
සූතිවන්ත වෙනවා මනෝජ්. මේ ගෙවිලගේ සතියේ අපේ මෞබිම ශ්‍රී ලංකාවේ සිදුවුණු දෑ පිළිබඳව සවිස්තරාත්මක විග්‍රහයට මේ සතියේදී අපිට එක සම්බන්ධ වීම පිළිබඳව මනෝජ් උදිටියවලයි ශ්‍රී ලංකාවේ සිට මේ තොරතුරු අපිට වාර්තා කරන්නේ සිට කලේ සුපුරුදු පරිදි. එහෙමනම් මනෝජ් සමුදිනව ආයුබෝවන් කියමින් ලබන සතියේ සඳුදා නැවතත් හමු වෙන බලාපොරොත්තු වෙන්න. ලයික් කරන්න, ෂෙයා කරන්න, අදහස් ප්‍රකාශ කරන්න SBS සිංහල Facebook පිටුව follow කරන්න.